සයන් සේමසිංහ මහතුමා.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අද මේ අයවැය ලේඛනය තුළ ඉතාම වැදගත් වැය ශීර්ෂයක් සාකච්ඡා වෙන අවස්ථාවේ මං හිතනවා පහුගිය අවුරුද්ද පිළිබඳව අපිට අමතක කරලා කතා කරන්න බෑ. මේ රටේ ආර්ථික ස්ථාවරත්වය අරගෙන එන්න විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, ඒ ඇමතුමා, රාජ්‍ය ඇමතුමාලා, එවගේම ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයටත්, එවගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මේ රට හරියටම පැය 12කට වඩා වැඩි කාලයක් අඳුරේ තිබ්බ යුගය නිමා කරලා පැය 24ම විදුලිය ලබා දීලා ඒ හරහා ආර්ථික ක්‍රියාකාරීත්වය නැවත ඇතිකරන්න විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම රජය හඳුන්වලා දීපු පිරිවැය මත ගාස්තු අය කිරීම. ගරු කථානායකතුමනි, මේ පිරිවැය මත ගාස්තු අය කිරීම නිසා තමයි අපිට පුළුවන් වුණේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්නත්, එවැගේම එම රාජ්‍ය ආයතන කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරලා ඒවා අලුත් ක්‍රමයට කළමනාකරණය කරන්න අවශ්‍ය ආරම්භයක් ලබා දෙන්න. මොකද බොහෝ අවස්ථාවන් වලදී මේ රාජ්‍ය ආයතනවල තිබ්බ මතය තමයි මහභාණ්ඩාගාරයේ පිරිවැය දරයි, මහභාණ්ඩාගාරය අලාභය ලබයි, ඒ හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට ඕන විදිහට අපි කළමනාකරණය කරනවා. අපි මේ ක්‍රමවේදයෙන් අද බැහැර වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, ලෝකයේ බිඳවැටිච්ච ආර්ථිකයන් නැවත නගා සිටුවීමේදී ඒ හැම රටක්ම මේ අපි අනුගමනය කරන ක්‍රමවේද අපිට වඩා අවුරුදු 20කට කලින් අනුගමනය කරා. ඒ හින්දා තමයි මේ ආර්ථික අර්බුද එන අවස්ථාවන් වලදී ඔවුන්ට ඇතිවෙච්ච බලපෑම සීමා සහිත වුණේ. නමුත් ගරු මූල අසරණ ගරු කථානායකතුමනි, මේ හැම පරිවර්තනයක්ම සිදු කරන්න මේ රටේ ජනතාව අවශ්‍ය සහයෝගය රජයට ලබා දුන්නා. ඔවුන් විරෝධතා ප්‍රකාශ කරපු අවස්ථා තිබ්බා, ඔවුන් උද්ඝෝෂණ කරපු අවස්ථා තිබ්බා, මේ රටේ දේශපාලන සමාජීය අස්ථාවර භාවය නැති වුණා. ඒ දේශපාලන සමාජීය අස්ථාවර භාවය ආර්ථික අස්ථාවර භාවය තවදුරටත් තීරණාත්මක කරන්න, වැඩි කරන්න හේතු සාධක වුණා. හැබැයි ගරු කථානායකතුමනි, ඔවුන්ට විශ්වාසනීය වැඩපිළිවෙල පිළිබඳව මතය දැනුණට පස්සේ ඔවුන් මොනතරම් අමාරුකම් තිබ්බත් මේ රටේ ජනතාව ආර්ථිකය සහ රට ස්ථාවර කරන්න අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. එතනදී බලපෑවේ දේශපාලන ස්ථාවරත්වයේ සනායකත්වය. මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් ආණ්ඩු පක්ෂයත් මේ දේශපාලන ස්ථාවරත්වයට මුලපිරුවා. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරපු මහජන මන්ත්‍රීවරු දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව ඇවිල්ලා රටට ආර්ථික ස්ථාවරත්වය ගේන්න අත්‍යවශ්‍ය වෙච්ච දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න සහයෝගය ලබා දුන්නා. එයින් අද විපක්ෂය ඇතුළු විපක්ෂ නායකතුමා කරන්නේ බොරදියේ මාළු බෑමේ දේශපාලන ව්‍යාපෘතිය. විපක්ෂ නායකතුමාට මේ අවස්ථාව තිබ්බා, මේ අවස්ථාව තිබ්බා. එතුමා අද ජනවරමක් කතා කරාට ගරු කථානායකතුමනි, මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න කොන්දක් තිබ්බනම් එතුමාට මේ වගකීම බාරගන්න තිබ්බද? විවේචනය කර කර ඉන්නේ නැතුව එතුමාට තමයි මුල්ම අවස්ථාව තිබ්බේ. එදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත්, මහ බැංකුවේ අධිපතිතුමත් මේ රටේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි විස්තරයක් විපක්ෂ නායකතුමාට කරාට පස්සේ විපක්ෂ නායකතුමා කොච්චර කැමැත්තෙන් හිටියත් එදා තමයි බය වුණේ. එතුමා බය වුණා. ඒ හින්දා ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාට ජන මතය පිළිබඳවත් කොන්ද පිළිබඳවත් කතා කරන්න බෑ. එතුමා එදා දෙවනි වතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය බාරගන්න කැමතියි කියලා ඇයිලියුමක් ගැව්වේ. එතුමට ජනමතයක් නැහැ. එතුමට ජනමතයක් නැති අවස්ථාවක් අවස්ථාවක එහෙනම් එතුමායි විනායකෙන් ජනමතය ප්‍රශ්න කරන්නේ එතුමගේ කොන්ද පිළිවදව ප්‍රශ්නයක් අපි ඔක්කොම තියනවා අද මෙතන ඉඳලා දේශපාලන වශයෙන් බොරදියේ මාළු බාන්න ඔබතුමා කටයුතු කරාට ඔබතුමා තවදුරටත් ප්‍රාර්ථනා කරන්නේ ආර්ථික වශයෙන් මේ රට කඩාවැටෙන්න කරු කතා නැහැ එතුමනි මෙතුමගේ එකම ප්‍රාර්ථනාව මෙතුමගේ එකම ප්‍රාර්ථනාව ආර්ථිකය කඩාවැටීම සහ නැවත පැය 12ක් 13ක් 15ක් විදුලිය නැති රටක් වෙත මේ ආර්ථිකය ගමන් කරවන්න අන්න එහෙම වුණොත් විතරයි විපක්ෂ නායකතුමා ඇතුළු එතුමාට හිතවත් සුළු පිරිස සතුටු වෙන්නේ මෙතන බහුතරයක් මේ தত্ত্বය අවබෝධ කරගෙන ඉන්නේ හර්ෂ මන්ත්‍රීතුමා දන්නෝ ආර්ථිකයේ தত্ত্বය ඉරාන් මන්ත්‍රීතුමා දන්නෝ ආර්ථිකයේ தত্ত্বය මොකද්ද මේ කලමනාකරණය මොනවාද මේ අරගෙන යන වැඩපිළිවෙල මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා හැබැයි විපක්ෂ නායකතුමාට ඒ අවබෝධ නැහැ එතුමා හිතනවා මෙතෙන්ට ඇවිල්ලා එක එක්කෙනාට අපහාස කරාම
තව එක විනාඩියක්
තමන්ගේ කොන්ද පිළිබඳව පෙන්වනවා කියලා ගරු කතානායකතුමනි අශ්වසුම මේ වන විට තිබ්බ ප්‍රශ්න අපි විසඳගෙන යනවා මෙතුමා එදා එකඟ වුණා ඔබතුමාට මම පක්ෂනායක රැස්වීමේ කතානායකතුමා ආරාධනා කරාට පස්සේ අශ්වසුම ක්‍රියාත්මක වෙන ආකාරය ඔබතුමාට පැහැදිලි කරා ඔබතුමා එකඟ වුණාද නැද්ද එදා ඔබතුමා කිව්වා හොඳ වැඩසටහනක් අපි එකඟ වෙනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු ආවා ඔබතුමාගේ දේශපාලන වෘත්තීය සමිතියේ ක්‍රියාකාරීත්වය ඔබතුමා බලන්න ඔබතුමා ආදරත් උපදෙස් දීලා තියෙන්නේ ඔබතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයට රාජ්‍ය සේවයට ඔබතුමාට සහයෝගය දක්වන වෘත්තීය සමිතිය වලට අශ්වසුම ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දෙන්න එපා කියලා ඒ හින්දා තමයි ඔබතුමාට අද අශ්වසුමේ යම් යම් ගැටලු තියෙනවා නම් ඒ ගැටලු බේරෙන්න පටන් අරගෙන තියෙන්නේ අපි ඉස්සර 13,37,000කට සමෘද්ධි දීමනාව ගෙව්වා හැබැයි ගරු කතානායකතුමනි 20 ලක්ෂයකට අශ්වසුම ගෙවද්දී මේ වෙනකොටම අපි 13,77,000කට මේ ආර්ථික අර්බුදය තුළ ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම ජීවත් වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා අපි මේ අවුරුද්ද අවසාන වෙද්දී මේ ලක්ෂ 20ටත් ජූලි මාසේ ඉඳලා දෙසැම්බර් දක්වා දීමනාවත් අපි ගෙවනවා ඒ හින්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් මේ ආණ්ඩු පක්ෂයටත් කොන්දක් තිබ්බා විතරක් නෙමෙයි අදිෂ්ඨානයක් තිබ්බා වැඩපිළිවෙලක් තිබ්බා රට ශක්තිමත් කරන්න ආර්ථික මේ වශයෙන් විපක්ෂ නායකතුමාට ඒක බලන් ඉන්න බැරි වුණාට අපිට ඒව කරන්න දෙයක් නැහැ අපහාස කරන්න බවසාන වශයෙන් මම නවත්වනවා කරු කතානායකතුමනි මට තප්පර 30ක් දෙන්න ඔබතුමා පහුගිය සතියේ මේ විපක්ෂ නායකතුමාගේ වචන භාවිතය පිළිබඳව බලන්න කරු කතානායකතුමනි මෙතුමා කොයිතරම් පහත් වචන මේ පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන නුසුසුසු වචන සත්තුන්ගේ නම් කියලා කී දෙනෙකුට ආමන්ත්‍රණය කරාද කරාද නැද්ද ඔබතුමා බලන්න ඔබතුමා භාවිතා කරපු වචන ඒ වචන හොඳ වචන කියලාද ඔබතුමා හිතන්නේ ඔබතුමා අනුන්ට අපහාස කරන්න එපා අවස්ථාව තිබ්බ වෙලේ අවස්ථාවෙන් පැනලා ගිහිල්ලා ඒ වගකීම ඉටු කරපු කණ්ඩායමට අපහාස කරන්න එපා විපක්ෂ නායකතුමනි ඒක උඹේ කශේරුකාවක් නැතිකම රටටම ප්‍රදර්ශනය කිරීමක් කියන එකත්
බොහොම ස්තුතියි මතුමා
අරගාටුවෙන් ප්‍රකාශ කරනවා
බොහොම දයසිරි ජයසේකර මතුමා
විනාඩි 7ක්
තියෙනවා ඔබතුමාට
කරු කතානායකතුමනි විශේෂයෙන්ම විදුලිය පිළිබඳව මූලික කරුණු කීපයක් මම කතා කරන්න සූදානම් මෙතනදී විශේෂයෙන්ම අද අපිට තියෙන ප්‍රධානම අර්බුදය තමයි දැන් මේ වැස්ස වැටෙන කාලවකවානුවේ 100%ක් සම්පූර්ණයෙන්ම ජල විදුලියෙන් විදුලිය ගන්න පුළුවන් තැනකට රට තල්ලුලා තිබෙනවා. හැබැයි ඒක මතක තියාගන්න ඕන කාරණය තමයි ලබන අවුරුද්දේ පෙබරවාරි මාසෙ ඉඳලා නැවත නියඟයක අවස්ථාවක් තියෙන ඉඩකඩ තිබෙන තත්ත්වයක් තියෙන නිසා විශේෂයෙන්ම පුනර්ජීවනීය බලශක්තිය පිළිබඳව විශාල උනන්දුවක් උද්‍යෝගයක් මේ පනත වෙනස් කිරීමත් එක්ක ඇවිල්ලා තිබෙනවා. අද වෙනකොට ඇත්තටම මෙගවෝට් 1500ක විතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විශාල ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තිබෙනවා. මම හිතන්නේ ඒ ඉල්ලීම් ටික අපිට ඉස්ස කරගත්තා නම් අපිට කිසි ගැටලුවක් නැතුව මේ විදුලි අර්බුදයට විතරක් නෙමෙයි සමාල්ලාවට විදුලි බලය අඩු කරන දැනට නැත්තම් ඒ ගාස්තු අඩු කරන දැනට ගේන්න පුළුවන්. හැබැයි අද විදුලි බල මණ්ඩලයේ ඇතුලේ විශාල අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. මේ ගණන්ලා තිබෙන ක්‍රමවේදය නැත්තම් මේ ඇවිල්ලා තිබෙන ඉල්ලීම් ටික ක්‍රමානුකූලව සකස් කළා ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් විදුලි බල මණ්ඩලය ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මට හැම තැනකින්ම පෙනෙන්නේ. මොකද හේතුව රෙඩ් ටේප්ස් ගන්නාවක් තියෙනවා. අතනින් මේක ගේන්න කියනවා, මෙතනින් මේක ගේන්න කියනවා. ඒ නිසා වහාම විදුලි බල මණ්ඩලය මේ පිළිබඳව ක්‍රමානුකූල වැඩපිළිවෙලක් කඩිනම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම විදුලිය කප්පාදු කිරීම මේකේ අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. තුන් වතාවක් විතර ආණ්ඩුව විදුලි බිල වැඩි කරා. විදුලි බිල වැඩි කිරීමත් එක්ක විශාල අර්බුදයක් තියෙනවා. අපිට ජීවත් වෙන්න බැරි වෙ ඉන්න රටක්. දැන් අද මම දැක්ක උදේ කියනවා රට බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. රට බංකොලොත් වෙලා තියෙනකොට මිනිසුත් බංකොලොත් වෙලා තියෙනවා. රටට දැන් අද උදේ අපි ඔබතුමාත් එක්ක කතා කරේ එකයි බැංකු පද්ධතිය හඩා වැටලා බැංකු පද්ධතිය අපි කියනවා ගිවන්න විදියක් නැහැ කියලා. හැබැයි ආණ්ඩුවෙම ඉන්න කට්ටිය කියනවා රට බංකොලොත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් රට බංකොලොත් නම් මිනිසුත් බංකොලොත් තමයි. ඉතින් මිනිස්සුන්වත් ගිවා ගන්න බෑ. දැන් ආණ්ඩුව ණය ගිවන්නේ නැහැ. එතකොට ණය ගිවන්නේ නැතුව ආණ්ඩුව කියන පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ලෝකෙට ණය ගිවන්න බෑ කියලා කියපු පළවෙනි ආණ්ඩුව මේක. හැබැයි එතකොට මිනිස්සු කියනවා තමන්ටත් ණය ගිවන්න දෙයක් නැහැ. මොකද තමුණුත් බංකොලොත්. ඉතින් හැබැයි තමන් බංකොලොත් කියලා කියනකොට ණය ගිවන්නේ නැති ආණ්ඩුව මොකද කරන්නේ? ණය ගිවන්නේ නැති ආණ්ඩුව නායකයන්නේ මිනිස්සුන්ගේ දේපල ටික අරගෙන යනවා. ඒක වෙන්දේසිය දානවා. ඔවුන්ට විවිධ අර්බුද ඇතිලා තිබෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති මේ වගේ වෙලාවක තමයි ලක්ෂ 6ක විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය කපා දැමීම පෞගේ කාලතු භගවන් තුල සිද්ධ කළා තියෙනවා. රුපියල් 3000ක් ගන්නවා විදුලිය කපලා නැවත විසන්ධි කරන එක ආපහු නැවත එකතු කරන්න. ඒ සල්ලි ටිකත් යන්නේ විදුලි බල මණ්ඩලයට. මම දන්නේ කාටද දීලා තියෙන කම්පැනි කියලා. අපිට ආරංචි දින හැටියට ඒකත් විදුලි බල මණ්ඩලයේම කාගේ හරි යාළුවෙක්ගේ කම්පැනිය. මේ පහුගිය කාලවකවානුව තුළ විතරක් කරු කතා නැහැ තුමා. මේ ලක්ෂ 6ක විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය කපලා රුපියල් 3000 ගන්න එකතු කරගත්ත මුදල කෝටි 18ක්. මේ කෝටි 18 ගියේ කාගේ සාක්කුවට ඊට පස්සේ. ඒකෙන් කීයක් යනවද ඔය කපන්න? රුපියල් 3000ක් ගන්නවා කපලා අපව විසන්ධි කරලා අපව එකතු කරන්න. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ක්‍රියාදාමය අපි අද කතා කර යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම දැන් අද බලන්න ලංකාදීප වත්තනේ මේ ලම්වීම ලොක්කියක් 63000කට ගත් සපත්තු බෑග් මිල බිල මණ්ඩලයෙන් ගෙවලා. සපත්තු ජෝඩුව රුපියල් 35000යි අත් බෑගේ රුපියල් 28000යි. දැන් මේ කොහොමද මේ මෙච්චර අනාත් අමාරු වෙලා අනාත් වෙලා තියෙන වෙලාවක මිනිස්සුන්ගේ බදු මුදලින් නැත්තම් මිනිස්සු දෙන්න තියෙන සල්ලි ටිකෙන් නැත්තම් මිනිස්සු ගෙවන්න තියෙන බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපනකොට විදුලි බල මණ්ඩලයේ ඉන්න ප්‍රධාන පුද්ගලයන් මොකද කරන්නේ? තමන්ගේ බෑග් එක ගණ්ඩායි සපත්තු ජෝඩුව ගණ්ඩායි විදුලි බල මණ්ඩලෙන් සල්ලි වෙන් කරගන්න. මේක තමයි අද සිද්ධලා තියෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දැන් තෙල් අංශයක් තිබෙනවා. ගුවන් තෙල් අංශයක් වෙනම දැන් මේ මේකත් එක්ක බොහොම හොඳට අපි මේක කරගෙන ගියා. ජෙට් A1 දෛනිකව ලීටර් ලක්ෂ 15ක් විතර වික්කා. ඩොලර් වලින් මේකේ ආදායම එන්නේ. දැන් මේක එනකොට මේක ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව තමයි සකස් කරගෙන තෙල් සංස්ථාව කරගෙන ගියේ. අද වෙනකොට මේකත් එක්ක මෙහා පැත්තේ තියෙන ඉඩම දුන්නා පුද්ගලික කෙනෙකුට කැනල් කියන සමාගමට කණිතල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් සමාගම හා ආයෝජන මණ්ඩලය රවටලා තමයි මේක ලබලා දීලා තියෙන්නේ. මේ හදන්නේ තෙල් සංස්ථාවේ තියෙන ඉතාම ලාභදායි ව්‍යාපාරය වෙනත් කෙනෙකුට ලබලා දෙන වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක කරන්නේ. තෙල් සංස්ථාව පාඩුයි පාඩුයි කියලා පෞගේ කාලේ කෑ ගහපු අය තෙල් මිල වැඩි කළා. ඊට පස්සේ තෙල් සංස්ථාවේ ලැබෙන දෙන ලාභය අද විනාශ කරලා තිනවා.
දැන් එක විනාඩියයි
උතුමාට වැඩි කාලයක් යන්න කලින් මේ ගුවන් තෙල් අංශයත් වසා දමන තැනකට තමයි දැන් පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමති අද මේ තිබෙන තත්ත්වයන් තුළ මේ ඉන්ධන ක්‍රියාමාර්ග ටික ගන්නකොට විශේෂයෙන්ම අද මේ තෙල් සංස්ථාව ඇතුලේ මේ ක්‍රියාදාමය ගෙනියනකොට මේ අමාත්‍යංශය ඇතුලේ ඉන්න කෙනෙක් ඉන්නවා මේ තෙල් සංස්ථාවේ නිලධාරීන් බලපෑම් කරනවා. මාක් මාක් කියලා තමයි ආගේ නම කියන්නේ. වන්දනේ අපේ චානක මහත්මයා දන්නවද කියලා? මාක් මාක් කියලා කෙනෙක් ඉන්නවා. ඒ මාක් තමයි අද තෙල් සංස්ථාව නිලධාරීන්ට බලපෑම් කරන්න. අරක ගෙවන්න කියනවා. මේක මේ විදිහට කරන්න කියනවා. මේ විදිහට මේ වැඩේ කරන්න කියනවා. මම දන්නේ නැහැ මාක් කියන්නේ කවුද කියලා මම අහන්න කැමතියි. මේ මාක් තමයි අද තෙල් අමාත්‍යාංශය පාලනය කරන්නේ. තෙල් සංස්ථාව පාලනය කරන්නේ. මම කියන්නේ කැමතියි දැන් මේ වෝහාරික විගණනයක් කරනවා. විශේෂයෙන්ම තෙල් දුන්න කට්ටිය අර අරංගිය බෞසර අතුරුදහන් වෙලා තියෙන තත්ත්වයක් ගැන කතා කරගෙන යනවා. දැන් මේක ක්‍රියාත්මක කරනකොට මේක ඉන්න අභ්‍යන්තර විගණක මේක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. මම කියන්නේ කැමතියි මේක ඉන්න මැනේජින් ඩිරෙක්ටර් කර්මණාකාර අධ්‍යක්ෂක ගිය සතියේ කෝප් කමිටුවට ඇවිල්ලා ඒ කෝප් කමිටුවට ඇවිල්ලා ගියයින් පස්සේ කියලා තියෙනවා කෝප් කමිටුවේ අපේ ඉන්නවා හොඳ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් මම ඒගොල්ලෝ මාව රකින්නවා ඔය මේ දයසිරි ජයසේකරලාට පාර්ලිමේන්තුවේ කෑ ගහවයි කියලා ඔක්කරන් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට පුළුවන් නම් මේ කමිටුවේ ඉන්න අයත් එක්ක සම්බන්ධකම් තියාගෙන මේ තෙල් සංස්ථාවේ ඉන්න මේ වගේ පුද්ගල කර්මනාකාර අධ්‍යක්ෂක ඔහුට පුළුවන් නම් මේ විදිහට වැඩ කරන්න මතක තියාගන්න අපිත් නිකන් ඉන්නේ නැහැ. මොකද හේතුව මේ සංස්ථාවේ හොරකම් මැරකම් දූෂණ වංචා හෙළිදරව් කරන එක පාර්ලිමේන්තු තුළ අපි කරන්න ඕනේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා මේ ක්‍රියාදාමය තුළ අපි දන්නවා දැන් විශේෂයෙන්ම කොරළලේ සමාගමට අපි කිව්වා දිගින් දිගටම පෞද්ගලික කාලේ
මම දිනුවා උතුම් කාලේ අවසානයි.
අද එක විනාඩියක් දෙන්න ගරු කතානායකතුමා මේ දැනි මාතෘකාවට කතා කරන්න.
හරි
ඒ නිසා මේක අරගෙන යනකොට පොන්ඩෙස් කියන ආයතනයට වෙනම සමාගමකට මුදල් ගෙවන්න කියලා ගරු ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඔබතුමා දන්නවා මේ පත්‍රිකාව දාලා අනුමැතිය ගත්තා. අනුමැතිය අරගෙන මොකද කරේ? ඒ සමාගමට දැන් ගෙවන්න කියලා මේ අයට බලපෑම් කරන්න පටන් අරන් තිබෙනවා. හැබැයි කැබිනට් පත්‍රිකාවේ අනුමැතිය ගත්ත එක තාම මේකට ගියලා නැහැ. ඒ නිසා අද බැරි තැන නියෝජ්‍ය සමාජිකාරී වාණිජ ඉල්ලා ඔව් ඉවත් වෙලා ගියා යන්නේ ලංකාවෙන් පිටතට නියෝජ්‍ය සමාජිකාරී මුදල් මේ අයවත් දැන් ඔවුනුත් බය වෙලා ඉන්නවා. මොකද මේ බලපෑම වැඩි වෙලා තියෙනවා. මේකට සල්ලි ගෙවන්න ඔවුන්ට වැරදි වැඩ කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. නමුත් එතෙන්ට මේව තල්ලු කරලා තියෙන නිසා මම කියන්න කැමතියි මම ඔබතුමාට කරදර කරන්න නැතු මම අවසන් කරන්නම්. ඒ නිසා මෙවැනි විශාල ප්‍රශ්න ගණනාවක් මේක ඇතුළේ ඇති වෙමින් තිබෙනවා. මම කියන්න කැමතියි ගරු ඇමතුමාටත් අපේ රාජ්‍ය ඇමතුමාටත් මේ පිළිබඳව හොයලා බලන්න මේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් තුළ අපේ රටක් විදියට අපි විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා අර කඹයක් කැපිලා ලක්ෂ 160ක බෝයාව ගාව මෙතන මේ තෙල් බාන ඒකට හයි කරන කඹය කැපිලා ලක්ෂ 160ක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මෙවැනි දූෂණ ගණනාවක් සිද්ධ වෙමින් තිබෙනවා කියන එකත් මතක් කරමින් මට ඔබතුමා දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරන්න
බෝ. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඕඩර් ප්ලීස්. මදුර විතානගේ මන්ත්‍රීතුමා මූල ආසනයට වෙන්න.
කුලසනේ සභාපතිතුමනි අද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදේ. මේ අමාත්‍යාංශය ගැන කතා කරොත් මේ අමාත්‍යාංශය මේ පාර්ලිමේන්තුවේ සුවිශේෂී අමාත්‍යාංශය. මේ අමාත්‍යංශයට උඩ නම් අපි කියන්න පුළුවන් විදුලි බල බලශක්ති අමාත්‍යංශය පමණක් නෙවෙයි විදුලි බල හා බලශක්ති ආණ්ඩුව එළවපු අමාත්‍යංශය කියලා. විදුලි බල හා බලශක්ති ජනාධිපතිගුරු ඉවත් කරපු අමාත්‍යංශය කියලාත් කියන්න පුළුවන්. ඒ නිසා මේ අමාත්‍යංශය සුවිශේෂී අමාත්‍යංශයක් කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. ගරු කුලසනේ සභාපතිතුමනි අපිට මේ අමාත්‍යංශය අපි දැක්ක ගිය අවුරුද්දේ ගත්තාම මේ අමාත්‍යංශයට ආයතනයේ තියෙන විදුලි බල මණ්ඩලයට බැරි වුණා පැය 13ක් විදුලිය දෙන්න. මේ අමාත්‍යංශ යටතේ තියෙන කණිත තෙල් සංස්ථාවට බැරි වුණා දින 5ක් තෙල් ටික දෙන්න. ඒ නිසා ගිය අවුරුද්ද වෙනකොට මේ අමාත්‍යංශය පිළිබඳ මේ අමාත්‍යංශයේ තියෙන ආයතන පිළිබඳ රටේ ජනතාවගේ තිබෙන දැඩි වෛරයක් දැඩි ක්‍රෝධයක් මේ අමාත්‍යංශය පිළිබඳ එවැනි වටපිටාවක් තිබුණේ. එවැනි වකවානුවක තමයි මේ අමාත්‍යංශයේ අපේ තරුණ අමාත්‍යවරයා ගරු කාංචන විජේසේකර ඇමතිතුමා එතුමාට සහායට බොහොම හොඳ සහෝදර රාජ්‍ය අමාත්‍යවරු දෙපළක් ඉන්දික අනුරුද්ධ ගරු ඇමතිතුමා දිවි චානක ඇමතිතුමා මේ තුන්දෙනා මේ අමාත්‍යංශයේ බාරගන්නේ ඒ අභියෝගත් එක්ක. ඔබතුමාට කිව්වොතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2022 පාඩුව බිලියන 815යි. ඛනිජ තෙල් සංස්ථාව
ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තියෙන ණය 2022 US බිලියන 2.4යි. ඛනිජ තෙල් සංස්ථාව සැපයුම් කරුවන්ට පමණක් US මිලියන 751ක් ගෙවන්න තිබුණා. බොරතෙල් ටෙන්ඩර් 24ක්, ඉන්ධන ටෙන්ඩර් 67ක්, ටයිම් ටෙන්ඩර් 8ක් දැම්ම එකම සමාගමක්වත් ලන්සුවක්වත් බාරගත්තේ නැහැ මුලස්සනේ සභාපතිතුමනි. ඒ වගේම රාජ්‍ය බැංකු කිසිවක් මේ ආයතන දෙකට ණයවර ලිපි නිකුත් කරේ නැහැ. ලංකා විදුලි වල මණ්ඩලයේ ගත්තොතින් බිලියන 500ක් 20 පාඩුව. මේ ආයතන දෙක ගත්තොතින් 20 පාඩුව ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාව බිලියන 1150. මේ තමයි මේ අමාත්‍යාංශය මේ ඇමතිවරයා බාර ගන්නකොට මේ අමාත්‍යාංශයේ තිබුණ ආර්ථික තත්ත්වය. මේක තමයි මේ රාජ්‍ය අමතුරු දෙන්න අමාත්‍යතුමා බාර ගන්නකොට මේ අමාත්‍යාංශයේ සැපයුම් තත්ත්වය සහ මේ විදුලි බල මණ්ඩලය තිබුණ තත්ත්වය. දැන් අද වෙනකොට අපි ගරු අමාත්‍යතුමාටත් ගරු රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ ආණ්ඩුවේ බොහොම ගෞරවයෙන් කටහැරලා කියන්න පුළුවන් වැඩ කරලා පෙන්නපු අමාත්‍යංශයක් කියලා. මේ අවුරුද්ද ඇතුලේ වැඩ කරලා පෙන්නපු ජනතාවට දැනෙන දේක් කරපු අමාත්‍යංශයක් හැටර මේ අමාත්‍යංශය සදාන් කරන්න පුළුවන්. මේ අමාත්‍යවරයා මේ අමාත්‍යංශය ඇතුලේ ගන්න ඍජු තීරණ මම හිතන්නේ මේක තමයි තම වටිනාකම. ගොඩාක් අපි දේශපාලනඥයෝ මම ඉදත් කිව්වා මම ඉදාකමට විපක්ෂයෙන් බැන්නා. අපි තීරණ ගන්න ඡන්දදායකයා ගැන හිතලා, අපි තීරණ ගන්න ඉන්න ඡන්දය ගැන හිතලා, අපි රට ගැන හිතලා ඡන්ද තීරණ ගන්නේ නැහැ. රට ගැන හිතලා තීන්දුව ගත්ත අමාත්‍යංශයක් හැටියට ඔබතුමාලගේ අමාත්‍යංශය දහම් කරන්න ඕනේ. අද මුලස්සනේ සභාපතිතුමනි, මේ රටේ 100%ක් අද විදුලිය දෙනවා කපන්නේ නැහැ. අද ඉන්ධන පෝලිං නැහැ. ඒ විතරක් නෙවෙයි, අද ලංකා විදුලි බල මණ්ඩල ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව මේ වර්ෂය වෙනකොට පාඩු නොලබන ආයතන බවට වසරක කාලයක් තුල පත් කරලා තියෙනවා. අපි 2010 ඉඳලා ගත්තොතින් සෑම අවුරුද්දකටම අඩු ගානේ බිලියන 30ක් 100ක් 50ක් 200ක් පාඩු ලොබපු ආයතන අද 0. අද තමන්ගේ අද පාඩු නොලබන ආයතන බවට මේ ආයතන පත් කරන්න මේ අමාත්‍යවරයා තුළ අමාත්‍යංශය කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද ඛනිජ තෙල් සංස්ථාව තෙල් බෙදා හැරීම පිළිබඳ ලෝකේ ප්‍රධානම සමාගම් කීපයක් ගෙන්නලා ඒ තරගකාරීත්වයක් හදලා තෙල් ආනයනය බෙදා හැරීම විකිණීම ඒ අවස්ථාව ලබා දීලා අද තරගකාරීත්වයක් අද ගිහිල්ලා තියෙනවා. ඉස්සර අපිට තෙල් ආනයනය කිරීම සඳහා මේකට ඩොලර් අවශ්‍ය වෙලා තිබුණා. මේ සියලු මුදල් අපේ මුදල් අපි වැය කරේ. අද මේ තරගකාරී දීම තුළ අපට සිද්ධ වෙලා තියෙන වෙනද වියදම් කරපු ගානට වැඩිය 25%ක් වගේ මුදලක් තමයි අපට අද වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අද අපිට චෝදනාවක් තිබ්බා මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනකොට අපි මේක වැඩි කරන්නේ නැහැ, අඩු කරන්නේ නැහැ. ඒ නිසා කරු ඇමතිවරයා මිල සූත්‍රයක් හදලා අද ඉදිරිපත් කළා තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යනකොට වැඩි වෙන්නත් ඒ වගේ
පාර විලාද දෙහි කාර්යයක් තියෙනවා
අවසන් කරනවා. ඒ වගේම කරු අමාත්‍යතුමා ඔබතුමාගේ අමාත්‍යංශය විශේෂයෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමායින් නිදි ගන්න උද අමාත්‍යතුමා අපි හැම රජයක්ම අපි කතා කරා මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව. හැබැයි අපි කතා කරලා අපි කටයුතු කරේ නැහැ. ඒස පළවෙනි වතාවට අද පුනර්ජනනීය බලශක්තිය අපිට නිකන් තියෙන හුලන් ටික, අපිට නිකන් තියෙන වතුර ටික අපි භාවිතා කරේ නැහැ. අපි හැමදාම ඩීසල් බලාගාරවලට ගියා, බලාගාරවලින් කොමිෂන් ගත්තා. ඒ නිසා අද පුනර්ජනනීය බලශක්තිය 70%ට ගෙනීම සඳහා ඔබතුමාලගේ අමාත්‍යංශය කටයුතු කරනවා. අවසාන වශයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවකරණ වැඩසටහන මම මේක නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඉඳදී ආරම්භ කරපු දෙයක්. මේක කරගන්න බැරි වුණා. විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවකරණය කරා. මේක ට්‍රාන්ස්මිෂන් එක, මේක ඩිස්ට්‍රිබියුෂන් එක, මේක ආයතන කීපයකට කඩලා ඒ ආයතන ලාභ ලබන නැත්තම් වෙලා තියෙන්නේ මේකේ ජෙනරේෂන් එක අධික මිලකට ගත්තාම සමස්ත ආයතනෙම පාඩු ලබනවා. ඒ නිසා තමයි ජෙනරේෂන් එක ඩිස්ට්‍රිබියුෂන් එක අද මේ ආයතන වෙන්වෙන්ෂෙන් වෙනස් කළා. ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරන් විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවකරණය තුළ සුවිශේෂී වැඩසටහනක් කළා තියෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් අලුතෙන් රස්සා දාලා නැහැ. දැන් 2005 විදුලි බල මණ්ඩලයේදී සේවකයෝ 15,000යි 2020 වෙනකොට 25,000යි 10,000 අලුතෙන් රස්සා දීලා තිබ්බා. හැබැයි වත්මන් නැමැතිවරයා එකම රස්සාවක්වත් දීලා නැහැ. ඒ නිසා මේ අමාත්‍යංශය රටගෙන හිතලා තීන්දුව ගත්ත අමාත්‍යංශයක් ඇටිර වසරක කෙටි කාලයක් තුළ තව අවුරුදු ගානකට ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව මම අහගෙන ඉඳියා වාහනේට නැමැතිතුමා කිව්වා ඒ කාලේ හැමදාම අවුරුදු 3කට සැරයක් සේවකයෝ ඇවිල්ලා බලහත්කාරයෙන් බෝනස් ගන්නවා. මොකද්ද ප්‍රසාද දීමනා කියලා ගන්නවා. ඛනිජ විදුලි සංස්ථාවේ වැටුප් විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැටුප් ගත්තොත් ලක්ෂ ගණන්. මේ නිසා පළවෙනි වතාවට මේ ආයතනය නගා සිටවන්න ඕන නිසා සේවකයොත් එක්ක කතා කරලා ඒ වැඩ පිළිල හදලා තියෙනවා. ඒ නිසා මේ කෙටි කාලය තුළ මේ තරුණ අමාත්‍යවරයා මේ රාජ්‍ය අමාත්‍යරු දෙන්නත් එක්ක මේ අමාත්‍යංශය හරි දිසානතියකට රැගෙන ගියා කියන ගෞරවය මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයාටත් රාජ්‍ය අමාත්‍යරු දෙන්නටත් ඒ වගේම ලේකම්තුමා ප්‍රමුඛ සියලුම සභාපති සියලු දෙනාටමත් පුද කරමින් මම ඩයඩ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මිලට ආචාර්ය හර්ෂදී සිල්වා මැතිතුමා විනාඩි 14ක කාලයක් තියෙනවා.
මම ස්තුතියි ගරු සභාපතිතුමා. මම කැමතියි කියවන්න මේ එනර්ජි පවර්ටින් ශ්‍රී ලංකා කියලා ඉකනොමික්ස් එනර්ජි ඉකනොමික්ස් වොලියුම් 101 සෙප්ටෙම්බර් 2021. මම මේක සභාගත කරන්නම්. මොකද මේකේ මල්ටි ඩිමෙන්ෂනල් පවර්ටි ගැන කතා කරනවා. හරි මේකේ පෙන්නනවා ඇත්ත වශයෙන්ම ලංකාවේ පුද්ගලයන් එනර්ජි කොච්චර දෙනෙක් එනර්ජි පවර්ටිද කියලා. මේකේ මම කියවන්නම් The estimated results based on PCA weights presented in column 4, table 4 reveal that the incidence of energy poverty in Sri Lanka is 71.6% and the average intensity of simultaneous deprivations among the energy poor is 60.2%. කියලා. මම දන්නේ අපි ඉදිරිය ගැන කතා කරනවා නම් අපි දැන් ගහගත්ත ඇතිනේ ඉදිරිය ගැන කතා කරමු. එහෙමනම් අපි මේ තාක්ෂණිකව මේ සම්බන්ධයෙන් කරලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ බදනම් කරගෙන අපි කොහොමද මේ රට ඉස්සරහට ගෙන යන්නේ 71% මේ 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 විදුලි මේ දරිද්‍රතාවෙන් එනර්ජි දරිද්‍රතාවෙන් පෙළෙනවා නම් ඒක මහා විශාල ප්‍රශ්නයක්. ඒතර මම මේ කතා කරන්නේ කවුරු හරි දේශපාලන වේදිකාවක කියපු එකක් නෙවෙයි. මේක පියර් රිවිව් කරපු මේ 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 ජර්නල් ආටිකල් එක මේනකා ජයසිංහ ඒ.එස්. සෙල්වනාදන් සහ සරෝජා සෙල්වනාදන් කියන පුද්ගලයෝ තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට අපි බලන්නේ මේ මේ ලයිට් බිලේ ප්‍රශ්නේ. හරි දැන් ලයිට් බිල මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ඇහුවම කියන්නේ මොකද? මගේ කෝට්ටේ අපේ මතු මන්ත්‍රීතුමාගේ තාසනේ සමහර තැන්වල කියනවා බලන්න මන්ත්‍රීතුමා අපි යුනිට් 30ක් 40ක්වත් පාවිච්චි කරේ නැහැ. හැබැයි අපිට අස්වැසුමත් නැහැ, සමුර්ධියත් නැහැ, මුකුත් නැහැ, අපිට ලයිට් එක දාගන්නවත් හැකියාවක් නැහැ කියලා. හරි එතකොට මේ සයන්ටිෆිකලි මේ 71% කියන ගානත් මහ පොළොවේ මිනිස්සු කියන කතාවත් අතර දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මිනිස්සුන්ට ලයිට් එක දාගන්න බැරි නම්, දරුවට පාඩම් කරන්න බැරි නම්, ෆෑන් එකක් දාගන්න බැරි නම්, හරි එහෙමනම් කොහොමද අපි මේ කතා කරන්නේ මහා ලොකු දේවල් ගැන? කොහොමද? හරි එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහේ ලයිට් බිලක් කොහොමද නිර්මාණය කරන්න කියලා. හරි දැන් ඕගොල්ලෝ කොස්ට් ඉෆෙක්ටිව් රිෆ්ලෙක්ටිව් ප්‍රයිසිං ටැරිෆ් කියලා දැන් විදුලි බල මණ්ඩලය ලොකුවට ලාභ උපයනවා. අපි එතනින් පටන් ගමුකෝ. එතකොට ඕගොල්ලෝ උපකල්පනය කරා මේ විදුලි බල මණ්ඩලය මේ මහ විශාල ලෙස ජල විදුලියෙන් විදුලිය උත්පාදනය කරගන්න බැරි වෙයි කියලා මේ අවුරුද්දේ. හැබැයි අද වෙනකොට ටීවී එකේ පෙන්නනවා කොත්මලේ, වික්ටෝරියා, රන්ඩමේ, කාසල්රේ, සමනව මේ ඔක්කොම උතුරලා යනවා. රන්දෙනි කළත් හෙටන්නේද උතුරනවා කියලා කියනවා. ඒක අද වෙනකොට පුරජනීය විදුලිය ඔක්කොමත් එක්ක ගත්තාම හරි හයිඩ්‍රෝ එකත් ඔක්කොම 80%ක් පමණ මේ හරහා තමයි උත්පාදනය කරන්නේ. එතකොට ගරු මන්ත්‍රීතුමා මේ පුරෝකථන කළා තියෙන ලාභේ CB එකට මේ අවුරුද්දේ රුපියල් බිලියන 40ක් 50ක් අතර වෙනවා එස්ටිමේන්තුව කරේ කවුද කියන එක මේ තානුව. හැබැයි ඔවුන් කියනවා මේ බිල වැඩි කිරීමෙන් ලැබෙන්නේ බිලියන 20ක විතර ප්‍රමාණයක් කියලා. එතකොට දැන් අපිට එදා කොමිටියට ගෙනාවා කාර්තුවෙන් කාර්තුවට මේ විදුලි බිල වෙනස් කරන්න. ඒ කියන්නේ ඔවුන් පුරෝකථනය කරපු ගණන් වැරදිලා නම් හිතුවට වඩා වැඩිපුර ජලවිදුලියෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් නම් මේක අඩු කරන්න පුළුවන් කියලා. එතකොට දැන් මං හොයලා බැලුවා මේ 23 කාර්තු 4ට කොයි ආකාරයටද මේ ජනන පිරිවැය එන්නේ කියලා. 23 පළවෙනි කාර්තුවේ රුපියල් 32.38යි, දෙවැනි කාර්තුවේ 44.47යි, තුන්වෙනි කාර්තුවේ 30.96යි, හතරවෙනි කාර්තුවේ පුරෝකථනය කරලා තියෙන රුපියල් 12.18යි කියලා. එතකොට මේක කාර්තුවෙන් කාර්තුව වෙනස් කරන්න ගියොත් ගරු සභාපතිතුමා මිල සෑහෙන උච්චාවචනය වෙනවා. එතකොට කවුරු හරි බිස්නස් එකක් කරනවා නම් ෆෝවර්ඩ් ප්ලෑන් කරනවා නම් අමාරු වෙනවා මෙච්චර වෙනසක් දරාගන්න. හරි 30 ඉඳලා 12ට ගිහිලා 12 ඉඳලා ආය 40ට ගියොත් කොහොමද කරන්නේ? කොහොමද අපි කොස් කරන්නේ? ඉතින් ඒ නිසා මම කැමති යෝජනා කරන්න කරු සභාපතිතුමා මේ 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 සභාවේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාත් ඉන්න වෙලාවේ මේ ඉලෙක්ට්‍රිසිටි මේ ටැරිෆ් ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකක් වගේ එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි බල ස්ථායි කරන අරමුදල. ඒ ස්ථායි කරන අරමුදලක් හැදුවොත් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා එතකොට මේ උච්චාවචනේ ඔච්චර දැඩිවට තියෙන්න ඕනේ නැහැ. 12ට යනවා නම් අපිට ඒක 12 වෙනුවට සමහරවිට 20ක් වෙන්න පුළුවන්. හැබැයි 50ට යනවා නම් 50 වෙනුවට මේ 30 ඉඳලා අපි හිතමු මේ 30 40ක් වෙන්න පුළුවන්. ඒතකොට යම්කිසි විදිහකට මේ උච්චාවචනය අඩු කරගන්න පුළුවන්. ඒ යෝජනාව මෙතන කරන්න කැමතියි. දැන් මම කැමතියි කතා කරන්න මේ ඉදිරිය ගැන කතා කරනකොට මං අහගෙනයි මේ ජාතික ජනබලවේගයේ ගලදාරි හෝටලේ තිබිච්ච මේ සමුළුවේදී ඔවුන් කිව්වා සුලම් බලයෙන් විදුලිය ජනනය කරන ව්‍යාපෘති වලට විදේශ ආයතන ලබා ගන්න සූදානම් නැහැ කියලා. මොකද ඔවුන් මේ ලාභ මේ රටෙන් ඩොලර් වලින් අරගෙන යනවා කියලා. එතකොට ඔවුන් අහපු ප්‍රශ්නේ තමයි එහෙමනම් දැන් ඩීසල් ගේන්න ඩොලර් පිටරටට යනවනම් එහෙමනම් මේක කරා ඩොලර් පිටරට යන එක වෙන්නේ මොකද්ද මේකේ තියෙන මේ ලාභය කියලා ඇහුවා. හැබැයි ඉතින් මෙන්න මෙතනදී තමයි මං හිතන්නේ අපි ජනතාව මේට ඇත්ත කතා කරන්න ඕනේ. දැන් කොහෙන්ද මේ ඩොලර් ලබා ගන්නෙ මේ ආයෝජන කරන්නේ? දැන් උදාහරණයක් හැටියට මේවා නිකන් මැජික් වාගේ විදුලි බලය උත්පාදනය වෙන්නේ නැහනේ. මේවට ට්‍රාන්ස්ෆෝමර් ගහන්න ඕනේ, ටර්බයින් හදන්න ඕනේ, ඉන්ස්ටෝල් කරන්න ඕනේ. අර බ්ලේඩ් එකක උස දැක්කනේ මහා විශාලයි. ඒවා පාර ගිරියන්න බෑ. මගේ තේ බාජ් එකේ තමයි ගේන්න වෙන්නේ. ඒවා යුරෝපියන් ටෙක්නොලොජි වලින් ඉන්දියාව වගේ රටවල් වල ඉතාමත්ම මේ මේ එෆිෂන්ට්ලි නිෂ්පාදනය කරනවා. එතකොට මේ 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 අවශ්‍ය ඩොලර් මේ අපිට දේශීය විතරක් නෙමෙයි විදේශ ආයෝජන හැටියට ගේන්න වෙනවා. එහෙම එහෙම නැති වුණොත් හරි විදේශ ආයෝජන හැටියට ගේන්න බැරි වුණොත් එහෙම දේශීය ආයෝජකයන්ට මේවා එක ණය හැටියට ගන්න වෙනවා. එහෙම නැත්තම් ඔවුන් අපනානය කළා හොයාගත්ත ඩොලර් පාවිච්චි කරන්න වෙනවා. දැන් මෙතනදී මම තව එක දෙයක් කියන්න කැමති කරු සභාපතිතුමා ලොකු මතයක් ගෙනියනවා මේ අපනායන කරුවෝ ඩොලර් බිලියන 50 ගානක්ද 60 ගානක්ද 80 ගානක්ද කොහෙද හංගලා තියෙනවා කියලා පිට රටවල. ඒ ඒ ඒ ඉලක්කම කිසිසේත්ම පිළිගන්න බෑ. බොහෝ දෙනා මේ මේ අපනායන කරුවෝ ඔවුන්ගේ ආදායම ලංකාවට රැගෙන එනවා. මම කියන්නේ හොරු නෑ කියලා. මිස් ඉන්වොයිස් කරන කට්ටිය ඉන්නවා, අන්ඩර් ඉන්වොයිස් කරන කට්ටිය ඉන්නවා, ඕ ඉන්වොයිස් කරන කට්ටිය ඉන්නවා, හොරු ඉන්නවා. නමුත් මම මේ කතාව කියන්නේ මොකද අපිට හැකියාවක් තියෙන්න ඕනේ අපනායනය කරලා ලබා ගන්න ඩොලර් මෙවැනි ආයතන වලට පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙන්න. දැන් උදාහරණයක් හැටියට ලංකාවේ ආයෝජකයෝ ගිහිලා අප්‍රිකාවේ මේ මෙව්වයි ඕන තරම් මේ මේ රිනුවබල් එනර්ජි ප්‍රොජෙක්ට්ස් වල ඉන්වෙස්ට් කරනවා. එවැනි අවස්ථාවක් ඔවුන්ටත් මෙහෙ කරන්නත් හැකියාවක් ලබා දෙන්න ඕනේ. හැබැයි ඒක කරනකොට ආයෝජන ඉතාමත්ම විශාල නිසා දේශීය විදේශීය එකමුතුවක් හරහා තමයි අපිට මෙවැනි ආයතන කරන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න වෙන්නේ සභාපතිතුමා ලංකාවයි ඉන්දියාවයි කියන මේ රටවල් දෙකේම අවශ්‍යතාවය ගැන හිතලා. මම මොකද එහෙම කියන්නේ ලංකාවේ අවශ්‍යතාවය ඔක්කොම සම්පූර්ණ අවශ්‍යතාවය ගත්තොත් ගිගවොට් 5ට වඩා අඩුයි. හැබැයි ඉන්දියාවේ විශාල අවස්ථාවක් තියෙනවා, ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා 2030 වෙනකොට මේ අලුතෙන් ගිගවොට් 30ක් සුලම් බලය පමණක් ඉන්ස්ටෝල් කරන්න ඕන් බලාපොරොත්තු වෙනවා කියලා. තමිල්නාඩු වල පමණක් මං හිතන්නේ දැනටම 10ක්ද කොහෙද තියෙනවා, තව 5ක් 10ක්ද අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න යනවා කියලා. ඉතින් ඒ නිසා මං කියන්නේ අපි අලුත් විදියට හිතන්න ඕන. හරි, එතකොට කොහොමද අපි ඉන්ටග්‍රේටඩ් ඩිවලොප්මන්ට් එකක් කරන්නේ කියලා. දැන් මම කැමති සභාපතිතුමා මෙතන සභාගත කරන්න World Bank එකේ report එකක් තියෙනවා. හරි, මේක මේ අවුරුදු 2023 offshore wind road map for ශ්‍රී ලංකා කියලා. ඒකේ තියෙනවා මේ අපේ මේ wind මේ බලන්න මේ විභවය wind map එකේ විභවය, ඒ කියන්නේ potential. මම මේක සභාගත කරනවා අතවසෙම හැන්සාත්ගත කරන්න කියනවා කතාවෙම කොටසක් හැටියට. මොකද මේකේ තියෙනවා ඒරියාස් තුනක්. ඒරියා 1 නෝත්, ඒ කියන්නේ ත්‍රිකුණාමලයි පැත්තෙන් ගිහිල්ලා කංකසන්තුරේ උඩට ගිහිල්ලා පල්ලෙහා මන්නාරම වෙනකන් එන එක. අනිත් එක ඒරියා 2, ඒක තමයි පුත්තලම. අනිත් එක ඒරියා 3 හම්බන්තොට පැත්තේ තියෙන ප්‍රදේශය. ඒගොල්ලෝ කියනවා ගරු සභාපතිතුමනි, විභවය කියන්නේ පොටෙන්ෂල් එක, ඔබතුමා දන්නවා ඇති ගරු ඇමතිතුමා, මං කියපු යුනිට් 1 එක උතුරේ තියෙනවා ෆික්ස්ඩ් පොටෙන්ෂල් එක. ඒ කියන්නේ ෂැලෝ සී එකේ කණු ගහලා හිටවලා මේ මේ ඔෆ්ෂෝ වින් මිල් දාන එක. උතුරේ තියෙනවා ගිගාවොට් 18ක්, ඒ කියන්නේ මෙගාවොට් 18000ක්. එහෙමත් නැත්නම් ෆ්ලෝටින්, ඒ කියන්නේ ගැඹුරු මුහුදේ ගහන්න පුළුවන් කියලා මෙගාවොට් 15000ක්. බටහිර ෆික්ස් 4යි, ෆ්ලෝටින් 2යි, ගිනිකොන ෆික්ස් 5යි, ෆ්ලෝටින් 12යි. ඒතර ෆික්ස් තියෙනවා මෙගාවොට් 27000ක්, ෆ්ලෝටින් තියෙනවා මෙගාවොට් 29000ක්. මේ ඔක්කොම එකනවාම මෙගාවොට් 56000ක් තියෙනවා කියලා පොටෙන්ෂල් එක, විභවය. මේ ලෝක බැංකුව 2023 කරපු ස්ටඩි එක තියෙනවා, සභාගත කරනවා. මම පිළිගන්නවා ආර්ථික වශයෙන් ඔක්කොම ෆීසිබල් නෑ, මේ ඔක්කොම අපිට කරන්න බෑ. නමුත් මේක යම් ප්‍රමාණයකින් හෝ මේ ඉන්ටග්‍රේට් කරගන්න පුළුවන් නම් අපේ රටවල් දෙක අතර ලොකු හැකියාවක් තියෙනවා අපිට මේ විදුලි බලය ඉස්සරහදී මිල අඩු කරගන්න. හරි, උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තුවට එන්න කලින් මම නොයෙකුත් දේවල් කරලා තියෙනවා. එක දෙයක් තමයි, මම ආසියානු සංවර්ධන බැංකුවේ බූතාන් රටේ, නේපාල් රටේ වැඩ කරා. මේ කොහොමද ඔවුන්ගේ මේ පුනර්ජනනීය බලය සහ ආර්ථික වැඩ කටයුතු සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ තියෙන ජල විදුලිය, හරි හිමාලයාස් එකේ ඉඳලා ගලාගෙන එන වතුර කොහොමද ටර්බයින් ගහලා ඉන්දියාවට අපනයනය කරන්න කියලා. ඉතින් මේ රටවල් දෙකේ මං ඉගෙන ගත්ත දේ තමයි අපිට හැකියාවක් තියෙනවා විදේශීය ආයෝජන ඒ රටවල් වලට ගෙනල්ලා ඒ ආයෝජන කරලා අපනානය කරන්න, ඒ ජනනය කරන විදුලිය. උදාහරණයක් ඇරෙන භූතානයේ 60%කට වඩා අපනායන ආදායම එන්නේ ගරු සභාපතිතුමා විදුලිය අපනානය කළා. හරි, එතකොට අපිට 2030 වෙනකොට විශාල සුළං බලාගාරවලින්, හරි, දැන් දේශීය පරිභෝජනයට සහ අපනායනයට යන්න හැකියාවක් තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ දේ තමයි කොහොමද ඒක රාජ්‍ය සහ පුද්ගලික එකඟත්වයෙන් මේක කරන්නේ. Now, how do you collaborate between public and private stakeholders? එතකොට මෙතන තියෙන මූලිකම දෙයක් තමයි අපි මේවා ඩීරිස්ක් කරන්න ඕනේ. දැන් හරිය ලොකු අවධානමක් තියෙනවා, කවුරුත් මේ රටට එන්නේ නැහැ ආයෝජනය කරන්න කොච්චර අවශ්‍යතාවයක් තිබ්බත්. එහෙම නැත්තම් මොකද කරන්නේ? ඒගොල්ලෝ ලොකු ගෙවීම් ඉල්ලනවා. දැන් අපිට ආරංචි මේ මැනාවල ගහන්න යන මේ වින්ඩ් එකේ, මම දන්නේ නැහැ සමාජ මාධ්‍යවල තියෙන කතා, අපි පාර්ලිමේන්තුවේ මේ ගැන තාම කතා කරලා නැහැ. අදානිගේ ප්‍රොජෙක්ට් එකේ ඔවුන් ඉන්දියාවේ 7-4-5 යුනිට් එක විකුණන අවස්ථාව ඇමරිකන් ඩොලර්, මෙහෙ කියනවා 7, සමහරු කියනවා 13ක් ඉල්ලනවා, සමහරු කියනවා 9ක් ඉල්ලනවා, සමහරු කියනවා 7ක් ඉල්ලනවා. හරි, එතකොට මේකට එක හේතුවක් තමයි මේ රිස්ක් එක වැඩි, අවධානම වැඩි. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රීමියම් එකක් අධිභාරයක් ගහන්න උත්සාහ කරනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් මේ වැඩේ කරන්න ඕනේ. සාධාරණ ලෙස මේ රිස්ක් එක, එහෙමත් නැත්නම් අවධානම බෙදී යන විදිහට power purchase agreements සකස් කරන්න ඕනේ. එතකොට කොහොමද මොවුන්ගේ ගණන්, මොවුන්ගේ බිල් ගෙවනවද? සමහරවිට අවුරුදු ගණන් බිල් ගෙවලා නැහැ. forex risk එකට මොකද කරන්නේ? ලාභේ repatriate කරන්න දෙනවද? දැන් අර සමහර දේශපාලන කට්ටිය කියනවා වගේ එහෙම කරන්න දෙන්න බෑ, මොකද ඩොලර් ලාභය එරියට අරන් යනවා, ඒ නිසා අපිට ඒක කරන්න බෑ කියලා. ඒ වගේ තර්ක ඉදිරිපත් කරනවා වෙනුවට අපි කල්පනා කරමු කොහොමද කියලා මේ පොසිටිව්ලි මේක ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගරු ඇමතිතුමා, ඉතාමත්ම වැදගත් වෙනවා මේ ඔක්කොම ඇඩ්‍රස් කරලා හරි power purchase agreement එකක් හදන්න. ඒ power purchase agreement එක bankable වෙන්න ඕනේ. හරි, වෙන රටවල් වල කරලා තියෙනවා, මමත් දන්නවා, මොකද මමත් බැංකුවක ප්‍රධානියෙක් හැටියට කාලයක් තිස්සේ වැඩ කරපු නිසා. අනිත් එක, මේකට අවශ්‍ය උපදේශකයෝ ඉන්නවා ගරු සභාපතිතුමා, වෘත්තිවේදියෝ ඉන්නවා. දැන් බලන්න ADB එකේ පමණක් බලශක්තිය පිළිබඳ ප්‍රධානියා ශ්‍රී ලාංකිකේ ප්‍රියන්ත විජේතුංග කියලා. අර ඉස්සර මම හිතන 2003-2004 තමයි ADB එකට ගියේ. හැබැයි ඔක්කොටම වඩා වැදගත් කාරණාව තමයි සභාපතිතුමා මේක කරනකොට තරගකාරීත්වයක් තියෙනවා. There must be open and competitive bidding. එහෙම නැත්නම් මේ කිසි දෙයක් කරන්න
ඔබතුමාගේ කාර්යය අවසන්යි මම.
හරි හරි හරි, හැකියාවක් නැහැ. ඒ නිසා මට විනාඩියක් දෙන්න, මම ඉවර කරන්නම්.
මොකද මම සභාගත කරන්න කැමති හැන්සාට් ගත කරන්න කියලා අපි 2022 ජූනි මාසේ 9 වෙනිදා අපි ගෙනාපු සංශෝධනය මම කියනවා කාංචන ඇමතිවරයාට අපි ඕගොල්ලන්ගේ රිෆෝම් එකට අකමැති නැහැ. නමුත් මේක කරනකොට කම්පිටිෂන් එකක් තියෙන්න ඕනේ. මෙගාවට් 10ට වඩා අඩු වෙවුවා නම් ඔන්න කමක් හරි නැහැ. නමුත් ලොකු ලොකු ප්‍රොජෙක්ට් නම් ඒවා බිඩ් කරන්න ඕනේ. ඒවට කම්පිටිටිව් බිඩින් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මේ ආකාරයට තමයි මේවා ඉස්සරහට සිද්ධ වෙන්න ඕනේ. මට වෙලා නැති නිසා මම නවත්වනවා. නමුත් එකම එක දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ අපි එකඟයි මේ ඔබතුමන්ලාගේ සමස්තයක් හැටියට විදුලි බල ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ වලට ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නොයෙකුත් ගැටලුකාරී තැන් තියෙනවා. නමුත් අපි ඉදිරියට බලමු. කාරණා 3 පොයින්ට්ස් 3 තියෙන්නේ. මූලික කාරණා තුන තමයි පාරිභෝගිකයාගේ ආරක්ෂාව තියෙන්න ඕනේ, නියාමන අධිකාරියේ ස්වාධීනත්වය තියෙන්න ඕනේ, විවෘත හා තරකකාරී ලංසු තියන්න ඕනේ. ඉතින් මම මේ වෙලාව නැති නිසා නවත්වනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි.
සභාගත කරන ලේකඩන මීලකට කරු ඩීවි ජානකමැතිතුමා විනාඩි 15 කාලයක් තියෙනවා.
භූමි ස්තුතියි. මම පළමුවෙම සතුටු වෙන අපේ හර්ෂ මන්ත්‍රීතුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳ. මොකද අද උදේ ඉඳන් පාර්ලිමේන්තුවේ අහගෙන ඉන්නවා පළවෙනි වතාවට තමයි ආයතනය දියුණු කරන්න ප්‍රොපෝසල් කීපයක් හරි ඇහුනේ. ඒකින්ද එතුමගේ අපි මේ ප්‍රොපෝසලුත් අමාත්‍යතුමාගෙත් ඒ වගේම අමාත්‍යංශෙත් අවධානයට අපි ගන්න. විශේෂයෙන්ම පළමුවෙම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ අමාත්‍යතුමා කාංචන විජේසේකර ඇමතිතුමා, අපේ රාජ්‍ය ඇමතිතුමා ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා, ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් ආයතන ප්‍රධානීන් විශාල කාර්යභාරයක් කරා අසීරු අවස්ථාවක අභියෝග රැසක් බාරගෙන කටයුතු කරලා අද යම්කිසි ස්ථාවරත්වයකට මේ ආයතන කීපය ගේන්න ලැබීම පිළිබඳව මම ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න කැමැති. විශේෂයෙන් මම මතක් කරන්න ඕන ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට එහෙම නැත්නම් 2022 අප්‍රේල් මාසේ කාංචන විජේසේකර අමාත්‍යතුමා මේ අමාත්‍යංශ බාර ගන්නකොට තිබුණේ එක පැත්තකින් තෙල් පෝලින් තිබුණා. අනිත් පැත්තෙන් පැය 16 විදුලිය කප්පාදුවක් තිබුණා. මෙවැනි අවස්ථාවක තමයි බාර ගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් තිබුණ විශාල අරගලයක්. එක පැත්තකින් තමන්ගේ ජීවිතයට පවා තමන්ගේ ගෙදරට පවා ආවා මේ අමාත්‍යංශයේ බාරගත්ත වෙලා. හැබැයි එතුමයි අභියෝගේ බාරගත්තා. විශේෂයෙන් අපි දන්නවා 2022 ජනවාරි මාසේ ගත්තොත් ආසන්න වශයෙන් අපිට තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 250ක වගේ අවශ්‍යතාවයක් තිබුණා. මේක පෙබරවාරි මාසෙත් ඒ විදිහටම තමයි තිබුණේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අවශ්‍යතාවය ගත්තම ආසන්න වශයෙන් තියෙන්නේ ඩොලර් මිලියන 200ක් 300ක් අතර ප්‍රමාණයක් තමයි. රයිස් ඩ්‍රයි එකක් නම් එහෙමනම් විදුලි බලයට අවශ්‍යතාවයක් තියෙන නම් වැඩි වෙන. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 200ක් 250ක් අතර තමයි මේක තියෙන්නේ. හැබැයි මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට එක මාසයකට තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 450 වැය කරලා තෙල් පෝලින් තිබුණා. එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. රටේ ආරක්ෂා අවශ්‍යතාවය ඩොලර් මිලියන 250යි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඩොලර් මිලියන 450ක තෙල් ආනයනය කරන වෙලාවේ පෝලින් තිබුණා. මේ අවස්ථාවේ තමයි කාංචන විජේසේකර අමාත්‍යතුමා මේ අමාත්‍යංශය බාරගත්තේ. දවසේ ඉඳන් විවිධ ක්‍රමවේදගෙන පළවෙනියට ඐඩෙන්ටි කාඩ් නම්බරේ අනුව තෙල් ගහන්න දුන්නා. විවිධ ක්‍රම හඳුන්වල දීලා අන්තිමට තාක්ෂණේ පාවිච්චි කරලා QR කෝඩ් එක හඳුන්වා දෙන. මේ QR කෝඩ් එක හඳුන්වා දීපු දවසේ ඉඳන් අර 450 බිල් එක ආයි 250කට අඩු වෙනවා. එතකොට අපිට පේනවා මේ සාභාවිකව ඇතිවෙච්ච අර්බුදයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. මේ අර්බුදය නිර්මාණය කරපු එකක් තමයි තියෙන්නේ. මොකද 250න් කරන්න පුළුවන් එක තමයි 450ට ගිහිල්ලා තෙල් පෝලිං ඇති වුණේ. ඒ වගේම ඊට පස්සේ අපි රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් මමත් ඉන්දික අනුරුද්ධ ඇමතිතුමාත් පත් වුණායින් පස්සේ අපිට අමාත්‍යතුමා එන්න කියලා කිව්වේ දැන් රටේ තෙල් පෝලිං ටික අයින් වෙලා තියෙන්නේ. පැය 24ම විදුලිය දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. එතුමා මට බාර දුන්නේ ප්‍රධාන වගකීම් කීපයක්. ඒ තමයි එක පැත්තකින් ස්ථාවර තෙල් සැපයුමක් දිගටම තියාගෙන අනිත් පැත්තේ ප්‍රීමියම් අඩු කරගන්න වැඩපිළිවෙල. එක බැරලයකට ගේන ප්‍රීමියම් අඩු කරගන්න වැඩපිළිවෙලක් නිර්මාණය වෙනවා. ඒ වගේම හැමදාම 2000 දැන් අවුරුදු 15ක් පිටිපස්සට ගියත් හැම තෙල් නැවකටම
ප්‍රමාද ගාස්තු කියන මේ ප්‍රමාද ගාස්තු නැති කරගන්න ක්‍රමයක් නිර්මාණය කරන්න. ඒ වගේම මේක ඇතුලේ තරඟකාරීත්වය වැඩි කරන්න කියලා තමයි බාර දුන්නේ. මේකේ පළවෙනියට අපිට අවශ්‍ය වුණා ස්ථාවර තෙල් සැපයුමක් ලබා ගන්න. මේ සඳහා අපි එක පැත්තකින් අපි අවුරුද්දකට ප්ලෑන් එක හැදුවා. අවුරුද්දට ප්ලෑන් එක හදලා ටර්ම් ටෙන්ඩර්ස් ඉදිරිපත් කරලා අවශ්‍ය සප්ලයර්ස් ටික අවශ්‍ය සප්ලයිස් ටික අපි සිකියුර් කරගත්තා. මේ වෙද්දිත් ඉදිරි මාස 8ටම අවශ්‍ය ඒ තෙල් ටික ගේන්න ඒ අවශ්‍ය කටයුතු කරගන්න. ඒ වගේම අපිත් එක රෙජිස්ටර් වෙලා හිටියා ආයතන අපිට සප්ලයි කරන ආයතන 28කට ආසන්න ප්‍රමාණය. ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන 28ක්. හැබැයි රටේ ඇතිවෙච්ච ආර්ථික තත්ත්වයත් එක්ක ඒ විශාල සමාගම් ප්‍රමාණය මෙතනින් අයින් වෙනවා. සමාගම් දෙකක් තුනක් තමයි ඒ වෙලාවේ ලංකාවට තෙල් අරගෙන එන්නේ. මේ අවස්ථාවේදී අපි තව අලුත් සමාගම් එක සාකච්ඡා කරලා මේ සමාගමුත් එකතු කරගෙන රෙජිස්ටර් කරගත්තා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ආරම්භ වෙන්නේ ප්‍රීමියම් එක 34. එදා කාන්චන විජේසේකර අමාත්‍යතුමා බාර ගන්නකොට ප්‍රීමියම් එක 34 දක්වා ගිහිල්ලා තියෙනවා. හැබැයි අද වෙද්දී ප්‍රීමියම් එක 3 දක්වා අපිට අඩු කරගන්න පුළුවන් වුණා. මොකද අලුත් සප්ලයර්ස්ලා මාකට් එකට ඇතුළත් වීම තුලේ. ඒ වගේම තමයි අපි දන්නවා හැමදාම තිබුණා ප්‍රමාද ගාස්තු. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පුරා වෙනදනම් විදුලි බලහ බලශක්ති අමාත්‍යංශය කියන්නේ වැඩියෙන්ම කතා කරන එක තමයි නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙව්වා. නැව් පොලිමේ හිටියා. මේව තමයි තිබ්බ චෝදනා. අවුරුදු 15ක ඩොලර් මිලියන 18ක් ප්‍රමාද ගාස්තු තිබුණා. හැබැයි අපි ආවට පස්සේ අපි අලු ක්‍රමවේදයක් නිර්මාණය කරලා දුන්නා. මේ ක්‍රමවේදය තමයි හැමදාම නැවක් ලංකාවට ආවම නැව ඇවිල්ලා වරාය ඉස්සරහා නවත්තගෙන ඉන්නවා ඩොලර් මිලියන 40ද ඩොලර් මිලියන 80ද මේක ගෙව්වට පස්සේ තමයි තෙල් ටික ගොඩ බාන්නේ. එදා එන දවසේ ගොඩක් කලාවට අඟහරුවාදද බදාදද එදා අපිට ඩොලර් මිලියන 40 නැත්තම් එක දවසට ඩොලර් 50,000 40,000 ප්‍රමාද ගාස්තු ගෙවන්න වුණා. දවස් 10ක් නවත්තගෙන හිටියොත් විශාල ඩොලර් මිලියන 4 ඩොලර් මිලියන 2 ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙන තත්ත්වය තමයි රටේ තත්ත්වය තිබුණේ. හැබැයි අපි අඳුන්නා දීපු ක්‍රමයේදී තමයි නැව ලංකාවට ආවනම් ආපු දවසේම ගොඩ බාන්න ඕන. මේ ගොඩ බාලා අපේ ස්ටෝරේජ් එකේ තියලා තියෙනවා. අපිට දවසේ තියෙන අපේ ආදායමෙන් අපි ඩොලර් වලට කන්වර්ට් කරලා ඒ මුදලින් තමයි අපි දැන් තෙල් මිල දී ගන්න ආරම්භ කළා තියෙන්නේ. මේක ආරම්භ කරයින් පස්සේ වෙනද වුණේ ලංකාව ප්‍රමාද ගාස්තු ගෙව්වා. හැබැයි පළවෙනි වතාවට 2023 වර්ෂයේ අපි එක ඩොලර් එකක්වත් ප්‍රමාද ගාස්තු ගෙවලන්නේ. ඒ වෙනුවට පළවෙනි වතාවට තෙල් සමාගම් ටික අපිට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 1.2ක ප්‍රමාද ගාස්තු. ආසන්න වශයෙන් කෝටි 36ක ප්‍රමාද ගාස්තු CPC ඉතිහාසයේ පළවෙනි වතාවට අපි අරගෙන තියෙනවා. ප්‍රමාද ගාස්තු ගෙවනා වෙනුවට අපි ලබාගෙන තියෙනවා. මේ වගේ වැඩපිළිවෙලක් තමයි අපි නිර්මාණය වුනේ. ඒ වගේම අපි දැක්කා චමින්ද විජේසේකර මන්තුමා එතුමා කිව්වා හොරගම් කියන්නේ කියලා විශාල චෝදනාවක් අමාත්‍යතුමාට ඉදිරිපත් කරා. විශේෂයෙන් අපි දන්නවා අපි සමාගම් තුනකට ලංකාවේ ඉන්ධන වෙළඳාම් කරන්න අයිතිය ලබා දුන්නා. මේකට හේතුව ප්‍රධාන හේතු කීපයක් තිබුණා. මොකද අපි ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකේ හිටියේ. ඒ වෙලාවේ අපිට මාසයකට අවශ්‍ය ඩොලර් මිලියන 250 300වත් හොයාගන්න බැරි අමාරු තත්ත්වයක හිටියේ. මේ වෙලාවේ අපිට අවශ්‍ය වුණා රටට තෙල් ගේන්න කොහොමද කියලා. රටට තෙල් ගේන්න ඕන විදිය වළනකොට තමයි අපි තීරණය කරන EOI එකක් ඇඳවන්. අලුත් සමාගම් වලට තෙල් වෙළඳාම් කරන්න ලංකාව ඇතුළේ EOI එකක් දාන. හැබැයි අර චමින්ද මන්ත්‍රීතුමා කියපු කන්ඩිෂන් මේ EOI එකේ තිබුණේ නැහැ. එතුමා කිව්වා 100%ක් අනිවාර්යෙන්ම පරණ ණය ගෙවන්න ඕන. ඊට අමතරව තව කොන්දේසි කීපයක් තිබුණා. හැබැයි ඒ EOI එකේ දාලා මේ EOI එකට සමාගම් එන එක නැවැත්තුවා කියලා. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ ඒක EOI එකේ තිබුණේ නැහැ. EOI එකේ තිබුණේ නැහැ. සියලුම සමාගම් වලට මේකට එන්න අයිතිය තිබුණා. හැබැයි සමාගම් 7ක් තමයි මේ EOI එක ගන්න. මේ EOI එකට ඇප්ලයි කරලා ඊට පස්සේ මේ සමාගම් 7ට අපි RFP එකක් නිකුත් කරනවා. මේ RFP එකේ තමයි අපි කොන්දේසි ටික දැම්මේ ලංකාවෙන් පිටතට. පළවෙනි අවුරුද්ද තුල ඩොලර් කන්වර්ට් කරලා ගෙනියන්න බෑ. අපේ රුපියල් ටික කන්වර්ට් කරන්න පුළුවන්. හැබැයි රෙමිට් කරන්න බෑ. මොකද අදගෙන ආවොත් ෂිප්මන්ට් එක එතන ඉඳන් අවුරුද්දකට පස්සේ තමයි යන්නේ. මේක ඇත්තටම අවුරුද්දක් නෙවෙයි, අපිට ඇත්තටම අවුරුදු දෙකක ප්‍රතිලාභයක් ලැබෙනවා. මොකද ඊට අවුරුද්දකට පස්සේ ගේන තෙල් නැවට ගෙවන්නේ තවත් අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු දෙකක් කාලයක් තුල මේ සමාගම් තේම සම්පූර්ණයෙන්ම පිට රටින් ඩොලර් ගෙල්ලා තමයි තෙල් ගේන්න ඕනේ. මේකේ වාසිය තමයි අපේ තෙල් බිලෙන් 130ක් හරි අපි ඩොලර් ප්‍රමාණය අඩු කරන්න බලාපොරොත්තු වුණා. ඒ වගේම කොහොමද මේ තරගකාරීත්වය? දැන් අපි දැක්ක කබීර් රෂීම් මැතිතුමා කතා කරද්දී කිව්වා රුපියල් 3ක් එක වෙලාවක් අඩු කරා, රුපියල් 7ක් අඩු කරා. දැන් කොහෙද තරගකාරීත්වය? මේ තරගකාරීත්වය ඇති වෙන්නේ සමහර වෙලාවට CPC එක, සයිනොපේ, IOC සමාගම අතර නෙමෙයි. මොකද මේ තෙල් කියන එක CPC එක අපි පිට රටින් ආනයනය කරන එකක්. සමහර වෙලාවට අපිට කොරල් සමාගම වෙන්න තිබුණා, විටෝල් සමාගම වෙන්න පුළුවන්, BB එනර්ජි වෙන්න පුළුවන්, සයිනොපෙක් වෙන්න පුළුවන්. මේ ලෝකේ ප්‍රධාන සමාගම් වලින් තමයි පෙට්කෙම් මේවෙන් අපි තෙල් අරගෙන එන. හැබැයි මේ තෙල් අරගෙන එන්නේ ඔවුන් රිෆයිනරි ඕනර්ස්ලාගෙන් තෙල් ටික අරගෙන අපිට යම්කිසි ප්‍රීමියම් එකක් තියාගෙන අපිට තෙල් මිල ගෙනත් දෙනවා. හැබැයි රටේ තරගකාරීත්වයක් නැත්තම් ඔවුන්ගේ ප්‍රීමියම් එනවා සමහර වෙලාවට ආව 34 17 තිබුණා. හැබැයි සයිනොපෙක් සමාගම ඇවිල්ලා පළවෙනි බිඩ් එකේ ඒගොල්ලොන්ගේ ප්‍රීමියම් එක ෆෝමියුලා එකේ වැටෙනකොට 11යි කියලා ඊළඟ බිඩ් එක වෙනකොට CPC එකට ආපු බිඩ් එකේ ආවේ 9ට. මේක තමයි තරගකාරීත්වය. ප්‍රීමියම් එක අඩු කරගන්න එක තමයි තරගකාරීත්වය. අපිට තිබ්බ වියදම අඩු කරගන්න එක තමයි තරගකාරීත්වය. අදේ තරගකාරීත්වය ඇති වෙලා තියෙන. ඒකෙ හින්දා තමයි 34ට තිබ්බ ප්‍රීමියම් එක එක බැරල් එකට ඩොලර් 34ක් ගෙවපු එක අද වෙද්දි 3ට 4ට අඩු කරගන්න හැකියාව ලැබුණේ අද මේ තත්ත්වයේ හින්දා. ඒක තමයි ඒ වගේම අපි දැක්ක කබීර් රෂීම් මහත්මයා කිව්වා CPC එක බිලියන 100ක් ලාභ ලැබනවා නම් මේ සමාගම් බිලියන 50කවත් ලාභයක් කරන් මේක අරගෙන යයි කියලා. මම දන්නේ නැහැ ඒක කොහොමද කැල්කියුලේෂන් එක කරේ කියලා. දැන් අපි 2022 ට ගියොත් CPC එක බිලියන 600ක් පාඩු වෙලාවේ IOC සමාගම් බිලියන 30ක් ලාභ ලැබලා තියෙනවා. ඒ විදිහට බැලුවොත් බිලියන 100ට මං හිතන්නේ බිලියන 10000ක් විතර IOC සමාගම ලාභ. මෙහෙම කැල්කියුලේෂන් කරන්න බෑ. හැබැයි මේ අවස්ථාවේ අපි වියදම අඩු කරගෙන තියෙනවා, ප්‍රමාද ගාස්තු අඩු කරගෙන තියෙනවා. මේවත් එක සාපේක්ෂව අන්තිම ෆෝමියුලා තුන ගත්තොත් CPC එකේ, IOC එකේ, සයිනොපෙක් සමාගමේ මේ තුනේම ගත්තොත් අඩුම පිරිවැයකට තෙල් ගෙනෙල්ල තියෙන්නේ CPC සමාගම. ඒකෙන් හින්දා තමයි අපිට ලාභය වැඩිලා තියෙන්නේ. වෙනද ගේපු ප්‍රමාද ගාස්තු නැති හින්දා, වෙනද ගේපු ඒ හය ප්‍රීමියම් නැති හින්දා, වෙනද ගේපු රිස්ක් ඉන්ෂුරන්ස් නැති හින්දා තමයි මේ ලාභය ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව මිල වැඩි කිරීම හේතු කොට නෙමෙයි. ඔබතුමාලට මේ අවුරුද්දේ අන්තිමට ඔඩිටර් රිපෝට් එනකොට බලා ගන්න පුළුවන් මේ සමාගම් තුනේ ප්‍රොෆිට් එක කම්පයා කරලා මොන සමාගම් මොන විදිහද කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම අපි පැහැදිලිව කියනවා අපේ චමින්ද විජේසේකර මන්තුමා කිව්වා 100%ක් දාලා තිබුණා මේ එන සමාගම් වලට බිස්නස් කරන එකේ 100%ක් රජයට දෙන්න ඕනේ, මේක නැවැත්තුවා කියලා. මේක නවත්තන්නේ තීරණය කරේ කාංචන විජේසේකර මහත්තුමා නෙමෙයි. මේක විශේෂයෙන්ම යෝජනා වෙන්නේ සමාගම් තුන. මේ තෝරගන්න සමාගම තුන එකක් ලෝකයේ ප්‍රධානම අංක එකට තියෙන සමාගම. මේකේ දෙවනි සමාගම ලෝකයේ අංක දෙකට තියෙන සමාගම. මේ අනිත් සමාගම ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් ස්ටේෂන්, ගෑස් ස්ටේෂන් 500කට වැඩිය කරන සමාගම. මේ සමාගම් වලට 100ට එකක් මුදලක් දැම්ම CPC එකේ පරණ අය ගෙවන්න කියලා. හැබැයි මේ සමාගම් එක්ක මේ කමිටි එක ඩිස්කස් කරනකොට කියනවා අපිට 100ට එකක් දැම්මොත් IOC එකත් එක්ක අපි කම්පීට් කරන්නේ කොහොමද? අපි කොහොමද CPC එකත් එක්ක කම්පීට් කරන්නේ? මොකද කම්පිටිෂන් එක හැමෝටම සමාන වෙන්න ඕන. වියදම හැමෝටම සමාන වෙන්න ඕන. අපි මාකට් එකට ඇවිල්ලා බිස්නස් එකක් කරනවා නම්, මේක ඇතුලේ තරඟයක් කරනවා නම්, තරඟේ කාට සමාන වෙන්න ඕන. එතකොට අපි මේ කමිටියගේ නිර්දේශ කරනවා මේක 100ට එක මේ සමාගම් තුනෙන් විතරක් නෙවෙයි සියලුම සමාගම් වලින් මේ මුදල ගන්න කියලා. මේ මොන ටැක්ස් එක ගැහුවත් මොන ෆී එක ගැහුවත් අන්තිමට මේ කන්සියුමර්ට යනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඕනෑම ව්‍යාපාරයක් කිරීමේදී අන්තිමට මේක කන්සියුමර්ට ට්‍රාන්ස්ලේට්. හැබැයි මේ තුලින් සමානාත්මතාවය අපි අරගෙන තියෙනවා.
ගරු ඇමතුමා, බුදුහාර විනාඩි 2ක කාලයක් තිබුණා.
ඒකේ විශේෂත්වය තමයි කලින් IOC සමාගමට කිසිම ලයිසන්ස් ෆී එකක් තිබුණේ නැහැ. පළවෙනි වතාවට ලයිසන්ස් ෆී එකක් ඩොලර් මිලියන 2කට IOC සමාගමට අවුරුදු 20ටම ගෙවන්න සිදු වෙනවා. මොකද ඉස්සර තිබුණේ ඒ වගේම මෙතුමාලා තව කතාවක් හදනවා මේ සමාගම් වලට ෂෙඩ් 150ක් විකුණන කියලා. කොහේද ෂෙඩ් විකුණන්නේ? කිසිම එක පෙට්‍රල් ස්ටේෂන් එකක්වත් විකුණලා නැහැ. එදා 2002 වෙච්ච ක්‍රමවේදය සහ මේ ක්‍රමවේදය අතර වෙනසක් තියෙනවා. 2002 උනේ 2002 CPCA සතු දේපල CPCA වියදම් කරපු ෂෙඩ් එක CPCA එකෙන් හදපු ෂෙඩ් එක තමයි ෂෙඩ් එක 150ක් තමයි IOC සමාගමට දෙන්නේ. හැබැයි මේ වෙලාවේ මේ වෙලාවේ දැන් එහෙම එකක් වෙලා නැහැ. දැන් වෙලා තියෙන්නේ තම තමන් හදපු ෂෙඩ් එක 150. පෞද්ගලික අයිතිකාරයෝ ඉන්නවා. අපේ හම්බන්තොට ගත්තොත් 5000 සමුපකාර ෂෙඩ් එක. මේ වගේ ෂෙඩ් එක 150ක් තියෙනවා තමන්ගේ වියදමෙන් හදාගත්ත ෂෙඩ් එකක්. මේකට තෙල් සප්ලයි කරන එක විතරයි අපි ඔවුන්ට ලබා දීලා තියෙන්නේ. මේක තමයි තරගකාරීත්වය. මේකේ අරමුණ උනේ ජනතාවට සහනයක් ලබා දෙන්න. ඒ වගේම අපි දැක්කා අන්තිම අවසාන වශයෙන් හර්ෂ අමාත්‍යතුමා යෝජනාවක් කරනවා කම්පිටිටිව් බිඩින් යන්න ඕන කියලා. ලංකාවේ විශේෂයෙන්ම රිනියුබල් එනර්ජි වල තිබ්බ ලොකුම ගැටලුව තමයි කොහේ හරි සෝස් එකක් දැම්මොත් සෝස් එකට ගිහිල්ලා පර්මිට් එක දාගන්නවා. හැබැයි ඊට පස්සේ ඒ මොහොතේ ඉඳන්ම පර්මිට් එක විකුණන්න හොයන මිසක් සෝලා පවර්ද එහෙම නැත්නම් මිනි හයිඩ්‍රද ඒව කෙරුන්නේ නැහැ. ඒ වෙනුවට කරේ සෝස් එක හොයා ගන්නවා, මේකට පර්මිට් එක ලබා ගන්නවා. හැබැයි ඒ ක්‍රමවේදයෙන් බැහැරව ගිහිල්ලා මේසරේ පළවෙනි වතාවට කාංචන ඇමැතුමා, අපේ ඉන්දික ඇමැතුමාලා යෝජනාවක් කරන් ඇවිල්ලා තියෙනවා. මුළු ලංකාවේම අක්කර 4000 රජයේ ඉඩම් හඳුනාගෙන මේ රජයේ ඉඩම් අක්කර 4000 හඳුනාගෙන මේක සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එකට පවරගෙන මේකේ කම්පිටිටිව් බිඩින් ගිහිල්ලා ඒක වින් වෙන්න පුළුවන්, සෝලා වෙන්න පුළුවන්, අපිට ගන්න පුළුවන් අඩුම මිලට ලබා ගන්න කටයුතු කරා. ඒ වගේම
කරුණාමතුමා අවසන් කරන්න.
තව විනාඩියක් කාලයක් මම විරසිගමතුමා ගන්නවා. විශේෂයෙන්ම තව ප්‍රධාන කාරණයක් තමයි හැමදිස්සෙම මේක LNG වෙන්න පුළුවන්, වින් වෙන්න පුළුවන්, සෝලා වෙන්න පුළුවන්. හැමදිස්සෙම අපි දකිනවා විපක්ෂයේ එහෙම නැත්නම් වෙන කණ්ඩායම් අභියෝග කරනවා මේක නවත්තන්න. මොනවා හරි හේතු කියනවා. අපි ග්‍රීන් හයිඩ්‍රජන් ගැන කතා කරොත් ඒක නවත්තන්න කතා කරනවා. LNG ගේන්න කතා කරොත් මේක නවත්තන්න කතා කරනවා. අනිත් පැත්තෙන් කියනවා විදේශ සමාගම් ලංකාවට ඇවිල්ලා වින් පවර් කරොත් එළියට ඩොලර් යනවා. මේක ලොකු ආයෝජනයක්. මෙගාවොට් 500ක් කරන්න අඩුම ඩොලර් මිලියන 500ක් ගේන්න ඕන. මේ වෙලාවේ අපිට නැහැ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේකේ වියදමට අමතරව එතුමන්ලා පොඩි ප්‍රමාණයක් ඩොලර් ප්‍රමාණයක් රෙමිට් කරන්න පුළුවන්. හැබැයි නවතින්නේ ඩීසල් වලට ගෙවන ඒ වගේ දහගුණයක් මුදල නවත්තල තමයි මේක වෙන්නේ. එතකොට රුපියල් 150ක් 145ක් ගෙවලා ඩීසල් යුනිට් එකක් ගන්නවද, එහෙම නැත්නම් රුපියල් 65ක් ගෙවලා ෆර්නස් යුනිට් එකක් ගන්නවද, එහෙම නැත්නම් රුපියල් 34කට විදේශ ආයෝජකයෙක් හෝ ශ්‍රී ලංකා ආයෝජකයෙක්ගෙන් සෝලා යුනිට් එකක් ගන්නවත් තමයි තීරණය කරන්නේ. මේ අවස්ථාවේදී අපිට තියෙන හොඳම එක මේක වැඩි අපි බර දෙනවා දේශීය ආයෝජකයන්ට. හැබැයි විදේශ ආයෝජකයන්ට මේ සියලුම දෙනා එකතු කරලා අඩු මිලට විදුලිය ලබා දෙන්න, ඒ වගේම ස්ථාවර තෙල් මිලක් එක්ක ඉස්සරහට යන්න අවශ්‍ය කටයුතු කරන, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාටත් අමාත්‍යතුමාටත් ස්තුතියන්ත වෙනවා. අභියෝගයක් තියෙන වෙලාවේ මේ වගකීම අරන් මේ වගකීම හරියට මිටු කිරීම පිළිබඳ ස්තුතියි.